ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
නොවැම්බර් මාසයේ අවසාන සතියේ අවසාන සිකුරාද දවසේ ගිවි ගිය සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු ඉතිසවා බලන්නයි අපි දැන් සූදානම් වන්නේ. SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන්, සුබෝදසනක්. හොඳයි, ජයග්‍රහී සති අන්තයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට නම් එළඹිලා තිබෙන්නේ. ඊයේ දවසේදී ජයග්‍රහණයක් සමගින්ම ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවති පළමු ටෙස්ට් තරගේ නිමාවට පත් වුණා. මේ තරගයේ තිබුණු සුවිශේෂී කාරණා සම්බන්ධයෙන් අපි කතා කරන ගමන්ම දෙවන තරගයේ සූදානම් පිළිබඳවත් අපි කතා කරමු රංගන.
ඔව් මදුර, මම හිතන්නේ තරගයේ පස්වන දිනේ වන ඊයේ දිනේදී වර්ෂාව ඇදහැලෙන්නට මොහොතකට පෙර ලකුණු 187කින් තරගයේ ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1.0 ලෙස මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 386ක් ලබා ගත්තේ නායක දිමුත් කරුණාරත්නගේ ලකුණු 147ක් සමගින්. ඒ අනුව දිමුත් කරුණාරත්න තමන්ගේ අවසන් ටෙස්ට් ඉනිම 6 තුල ලකුණු 733ක් ලබාගෙන තිබෙනවා. සෑම ඉනිමකදීම ලකුණු 60 සීමාව පසු කර යන්නටත් ඔහු සමත් වී තිබෙනවා. ඒ වගේම නායකයෙකු වශයෙන් එක් වසරක් තුල වැඩිම ශතක සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා බවට පත් වීමටත් ඔහුට හැකියාව තිබෙනවා. මහේල ජයවර්ධන මීට පෙර 2007 වසරේදී තරඟ 8ක් තුල ශතක 5ක් ලබාගෙන තිබෙනවා. විමුත් මේ දක්වා තරඟ 6ක් තුල ශතක 4ක් වාර්තා කරන්නට මේ 2021 වසරේදී සමත් වී තිබෙනවා. ඒ වගේම මේ වසර තුර ඔහු ලකුණු 854ක් ලබාගෙන පිටිකරුවන් අතර තුන්වන ස්ථානයට පත් වී තිබෙනවා. ජෝ රූට් තමයි පළමුවන ස්ථානයේ සිටින්නේ. රෝහිත් ශර්මා දෙවන ස්ථානයේ සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 230ක් පමණයි ලබා ගත්තේ. නැවතත් ක්‍රියාත්මක වුණා ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වුණා. ඒ අනුව තමන්ගේ ප්‍රථම ටෙස්ට් ඉනිම තුනේදී කඩුලු 4 සීමාව පසු කරගත් පළමු වමත් ළඟපන්දු යවන්නා බවට පත්වන්නට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුණා. ඉනාලතුරුව ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 4ක් දැවි ලකුණු 191ක් ලබා ගත්තා. එම ඉනිමේදීත් නායක දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව තමයි කොදෙව්වන්ට ජයග් ග්‍රහණය සඳහා ලකුණු 348 ඉලක්කයක් හිමි වුණේ. ඔවුන් ලබා ගත්තේ දෙවන ඉනිමේදී ලකුණු 160ක් පමණයි. ලසිත් ඇබුල් දෙනිය කඩුලු 5ක් බෙදහැලීමට සමත් වුණා. ඒ අනුව වර්ෂාව පරදා ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය කරන්නට ඉක්මන් කර දුන්නේ ලසිත් ඇඹුල් දෙනියයි. ඊට සහයක් ලබා දුන්නා රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් බෙදහැලමින්. මේ අතරතුර මේ තරගයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල මහතා. ඔහු තමයි මෙහි තරග තීරක ලෙස කටයුතු කළේ. ඔහු තරග තීරකයෙකු ලෙස සහභාගී වූ 200 තරගයේ මෙයයි. ඒ අනුව ලෝකයේ පළමු තරග තීරකවරයා තමයි රංජන් මඩුගල්ල මහතා. ටෙස්ට් තරග 200 සහභාගී 1993 සිට ඔහු මේ දක්වා ලෝක කුසලාන තරග 8ක් ඇතුළුව ලෝකයේ හොඳම තරග තීරකවරයා බවට මේ වන විට පත් වී තිබීමත් ශ්‍රී ලංකාවට අභිමානයක් ලෙස සලකන්නට පුළුවන්. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු තරගයේ නිමාවට පත්වන විට ICC ටෙස්ට් ක්‍රිකට් චූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා. තමන් සහභාගී වූ පළමු තරගයේම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 12ක් හිමි කරගනිමින් ඒ අනුව ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් තිබෙනවා. මේ තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 24ක් හිමි කරගන්නට මේ තරගාවලිය ආරම්භ කරන්නට. ඒ අනුව මේ තරගයේ අවසන් දින දෙකේදී ප්‍රේක්ෂකීන්ට අවස්ථාව උදා කර දුන්නා ක්‍රීඩාංගණයේ සිට තරග නැරඹීම සඳහා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරනවා එළබෙන LPL තරගාවලියේදී ක්‍රීඩාංගණයේ ධාරිතාවෙන් 50%කට පමණ තරග නැරඹීමේ අවස්ථාව ලබා දීමට මේ වන විට අවස්ථාව තිබෙන බව. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලෙන්ට සුබදායී සතියන්තයක් සමගින් මේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකාව මේ සතියේදී ඉතාමත්ම ජයග්‍රහී මානසිකත්වයෙන් සිටිනවා. දෙවන තරගය එළබෙන 29 ආරම්භ වීමට නියමිතයි. මදුර
හොඳ අපි ක්‍රිකට් ක්‍රීඩාවටම අවධානය යොමු කරමු නැවතත්. නමුත් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මේ වන විට එළඹෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරඟවලට මුහුණ දෙමින් පවතිනවා. පළමු තරඟය ඉතාමත්ම විශිෂ්ටාකාරයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළා. රංගන, මේ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමට කොහොමද ඉදිරි මාර්ගය සකස් වෙලා තියෙන්නේ?
ඔව් මතුර, මං හිතන්නේ නෙදර්ලන්තයේ පරාජයට පත් කරමින් ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව ලකුණු 83ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. චමරි අතපත්තු නායිකාව පන්දු 70කදී වේගවත් ලකුණු 111ක් ලබා ගන්නට සමත් වුණා. මේ ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව ඒකාණ්ඩයේ ඉදිරියෙන්ම සිටිනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ, ඒකාණ්ඩයට කණ්ඩායම් 4ක් ඇතුළත් වෙනවා, බී කාණ්ඩයට කණ්ඩායම් 5ක් එක්වෙනවා. ඒ අනුව මේ කණ්ඩායම් 9 අතුරින් සමස්තයක් ලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ කණ්ඩායම් 3ක් පමණයි. කෙසේ වෙතත් මේ ඒ කාණ්ඩයේ සහ බී කාණ්ඩයේදී ශ්‍රී ලංකාවට තවත් තරඟ දෙකකට මුහුණ දීමට තිබෙනවා. ඒ තමයි හෙට දිනේදී කොදෙව්වන් සමග තරඟ වදිනවා, ඉන් අනතුරුව 29 වනදා අයර්ලන්තයේ සමග තරඟ වදිනවා. එහිදී ලබා ගන්නා ජයග්‍රහණ අනුව පළමු කණ්ඩායම් 3ට අවස්ථාව තිබෙනවා සුපර් 6 වටේට පිවිසෙන්නට. ඒ සුපර් 6 වටේ ලබා ගන්නා ජයග්‍රහණවලින් අනතුරුව දෙසැම්බර් 5 වනදා තීරණය වෙනවා එම කණ්ඩායම් 6 අතුරින් අවසන් තරගාවලියට සුදුසුකම් ලබන්නා වූ කණ්ඩායම් 3 තෝරා ගන්නට. ඒ අනුව තවත් දිගු ගමනක් යාමට තිබෙනවා ශ්‍රී ලංකාවට. මේ ඒ කාණ්ඩයේ තරඟ 2ක් පමණ ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත් සුපර් 6 වටේට පිවිසීමට, ඉන් අනතුරුව තමයි ප්‍රබල කණ්ඩායම් මුණ ගැසෙන්නේ. ඒ අනුව අවසන් කණ්ඩායම් 8 අතරට එක්වෙමින් 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිවිසීමට නම් අවසන් කණ්ඩායම් 6න් කණ්ඩායම් 3කට පමණයි මදුර අවස්ථාව හිමිවන්නේ.
රංගන, ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි පාපන්දු ක්‍රීඩාවට අවධානය යොමු කරන්නේ. දැන් පසුගියදා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා ඔහු හමු වුණා. නමුත් මේම සංචාරය ඉතාමත්ම ආන්දෝලනාත්මක සංචාරයක් බවට පත් වුණා. අපි ඒ ඇයි කියලා විස්තර කරමින් මේ සංචාරයේ අරමුණු ගැනත් පැහැදිලි කරමු.
මේ සංචාරයේ අරමුණ තමයි මදුරේ ශ්‍රී ලංකාව සංවිධානය කළ සිව්කොන් පාපන්දු තරඟාවලියක්. මෙහිදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ පිවිසියා සීෂෙල්ස් කණ්ඩායම සමගින් අවසන් මොහොතේදී දඬුවන් පහර මගින් තමයි ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ගිලිහි ගියේ. තරඟයේ අවසන් වන්නට විනාඩි 3ක් පමණ ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ගෝල 3ට 1ක් ලෙස ඉදිරියෙන් සිටියා. නමුත් අවසන් මොහොතේදී තමයි ගෝල 3ට 3ක් ලෙස තරඟය සමසමව නිමා වීමෙන් පසුව දඬුවන් පහර මගින් ජයග්‍රහණය තීරණය කළේ. එහිදී තමයි සීෂෙල්ස් කණ්ඩායම 3ට 1ක් ලෙස තරඟයේ ජයග්‍රහණය හිමි කරගත්තේ. මෙහිදී අවසන් මොහොතේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් හුවමාරු කිරීම සම්බන්ධයෙන් පුහුණුකරුවාට දැඩි චෝදනා එල්ල වුණා. එසේ වෙතත් මීට සමගාමීව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ඔහු අවස්ථාව උදා කරගත්ත අනුරාධපුරයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එවැගේම ක්‍රීඩා අමාත්‍යවරයා මුණ ගැසෙන්නට. මෙහිදී සභාපතිවරයා මුව ආවරණයක් පළඳ සිටියා. ශ්‍රී ලංකා ජාතික ධජය සහිත මුව ආවරණයක්. මෙන්න මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉන් පසු දින සිට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට. කෙසේ වෙතත් ඉන් අනතුරුව පාපන්දු සම්මේලන සභාපතිවරයා ජස්වර් උමර් මහතා මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා. ඔහු ශ්‍රී ලංකාවට ඇති ගෞරවය නිසාවෙන් මේ පැළඳීම සිදු කරා බිනා කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවට අවමානයක් කිරීමට බලාපොරොත්තු නොවූ බව සඳහන් කර සිටියා. කෙසේ වෙතත් මෙහිදී ජාත්‍යන්තර පාපන්දු සභාපති ජියාන් ඉන්ෆැන්ටිනෝ මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබෙනවා ඉදිරියේදී ශ්‍රී ලංකාවට විදුලි ආලෝක මධ්‍යයේ ක්‍රීඩා කළ හැකි සියලු පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් පවා ලබා දීමට. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෑත දශකයක පමණ කාලය තුළ පාපන්දු කණ්ඩායමක් ජාත්‍යන්තර තරඟාවලියක ලබාගත් ඉහළම ජයග්‍රහණය හිමි කරගනිමින් මේ තරඟාවලිය නිමාවට පත් වුණා. මහින්ද රාජපක්ෂ අභියෝග කුසලානයේ සීෂෙල්ස් කණ්ඩායමට හිමි කර දුන්නත් තරඟාවලියේ ගෝල 7ක් හිමි කරගත් වසීම් රාසෙක්ට රන් සපත්තුව සම්මානය වගේම ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරාට තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර දෙමින් මේ තරඟාවලිය නිමාවට පත් වුණා. මදොර
ඒ ප්‍රොත්‍යත් සමගින් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත්ත ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නට සම්බුදෙනවා. රංගන, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. ඒ අතරතුරේදී ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අවධානය යොමු කරන්නේ විශේෂයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්බන්ධයෙන්. අද දවසේදී තවත් සුවිශේෂී ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින නියමක් නොමැතිව විවේක ගන්නා බව අද උදෑසන වාර්තා කළා. මෙයින් අදහස් වන්නේ ඔහු එළඹෙන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බවයි. විශේෂයෙන්ම ටිම් පේන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකයාව සිටියදී අසභ්‍යාකාරයට කෙටි පණිවිඩ ගනුදෙනුවක් ක්‍රිකට් ටස්මේනියා ආයතනයේ රැකියා කරන තවත් කාන්තාවක් සමග සිද්ධ කිරීම නිසාවෙන්ම ඒ හෙළිදරව් වීමෙන් අනතුරුව ඔහුට ඉල්ලාසීමට සිද්ධ වුණා. විශේෂයෙන්ම පේන් අද දිනේදී ටස්මේනියා මාෂ් කුසලාන තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. නමුත් ඔහු ඒ සඳහා සහභාගී නොවන බවත් වාර්තා වනවා. ඒ අතරතුරේදී පසුගිය පැය 24 පුරාවට පැවති සාකච්ඡාවලින් අනතුරුව තමන් සියලු ක්‍රිකට් තරග රටාවලින් දින නියමයක් නොමැතිව විවේක ගන්නා බව ක්‍රිකට් ටස්මේනියා ආයතනයට දැනුම් දී තිබෙනවා. ඒ අතරතුරේදී ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීමට මේ දිනවල වෙහෙස මහන්සි වෙනවා. අද දවසේදී මම හිතන්නේ සවස් භාගයේ වන විට ඒ නායකයා කවුද කියා ඔවුන් නිවේදනය කිරීමට නියමිතයි. මේ වන විට පැට් කමින්ස් වෙත තමයි ඔවුන්ගේ වැඩි බලාපොරොත්තුතාව තිබෙන්නේ. අතරතුරේදී ස්ටීව් ස්මිත් එම ලයිස්තුවේ සිටිනවා. නමුත් පැට් කමින්ස් ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා බවට පත් කර ස්ටීව් ස්මිත් ඔහුගේ උපනායකයා බවට පත් කිරීමට තමයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය සූදානම් වන්නේ කියලා තමයි වාර්තා වන්නේ. අපි බලමු කොහොමද මේ තොරතුරු ලබන සතියේදී අලුත් වන්නේ කියලා. අපි එහෙනම් අද දවසේදී සමු ගන්නවා සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.